මිළඟට ගරු අන්ද්‍ර ප්‍රියදර්ශන යාපා මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාලුට සභාපතිතුමනි, අපි ආපු තැන ඉඳලා මේ දක්වා කල්පනා කරනකොට මට මතක් වෙන්නේ 18වැනි ශතවර්ෂයේ ප්‍රංශයේ ඇති වුණු විප්ලවය. ප්‍රංශයේ රාජාණ්ඩුවෙන් සමූහාණ්ඩුවක් බවට පත් වුණ එක ඇත්ත. හැබැයි ප්‍රංශ විප්ලවය පස්සේ ඒ ජනතා නැගිටීමෙන් පස්සේ ඇති වුණු භීෂණ සමයක් ගැන මට මතකෙට එනවා. ඒකෙදි තමයි ලෝකෙ ප්‍රකට ගිලටීනේ කියන වචන ආවේ. ඒ කියන්නේ පුද්ගලයින්ව වේදිකේ මැදට ගෙනල්ලා අර කැපෙන බ්ලේඩ් එකක් හදලා ඒක බෙල්ලට තල්ලු කරන එක තමයි ගිලටීන් එක වුනේ. මේ අරහා ප්‍රංශයේ විශාල පිරිසක් මරණයට පත් වුණා. විශේෂයෙන් බීම සමයක් ඇති වුණා. රජ්ජුරුවෝ තිරබාරයට ගත්තට පස්සේ ඒකත් ඇති වුණේ ආහාර පිළිබඳ අර්බුදෙකින්. ජීවත් වෙන්න තියෙන අමාරුකම් නිසා. අවසානයේ ඩැන්ටන් සහ රොබස්පියර් කියන දෙන්නෙක් මුළු ප්‍රංශයේම භීෂණ සමයකට ගෙනිච්චා. ඉතින් අපි පසුගිය කාලේ දැක්කෙත් ඒවා ආසන්න දෙයක්. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න දෙපැත්තේ මන්ත්‍රීවරුන්ට පාරේ වැහලා යන්න හම්බුන්නේ නැහැ. ඒ වගේම උද්ඝෝෂකයින් ලංකාවේ කීර්තිමත් අගමැතිවරයෙක්ව හිටපු SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ පිළිරුවට ලණු දාලා ඇද්දා. එතකොට අපිට එන්න තිබුණේ බීම සමයක්. අර ඩැන්ටන් රොබස්පියර් වගේ විප්ලවයෙන් පස්සේ ඇතිවන භයානක තත්වයකට අපි මුහුණ දෙනකොට තමයි මේ පාර්ලිමේන්තුව මේ ජනාධිපත්‍යම යටතට අගමැතිකම ලබා දුන්නේ. ඒ අගමැතිකම ලබා දීලා ඔබතුමාලා දන්නවා අපිට තිබුණු ආරවුල් මම කියන්න යන්නේ ඔක්කොම. මේ තත්වය අද සෑහෙන දුරට निराකරණය වීම ගැන මම කියන්නේ 100%ක් निराකරණය වෙලා තියෙනවා කියලා. निराකරණය වීම ගැන මම නම් නිර්ලෝභීව මේ ජනාධිපත්‍යමට මගේ ගෞරවය මම පුද කරන්න කැමති. මෙතන ඉඳන් බොරු කියන්නේ නැතුව අපිටත් එවකට තිබුණු රජයත් එක්ක ගැටුම් තිබුණා. එවකට තිබුණු රජයත් එක්ක මතවාදී ප්‍රශ්න තිබුණා. හැබැයි අපි කොයි වෙලාවකවත් තව පැත්තකට ගිහිල්ලා තමන්ගේ අභිලාෂයන් ඉටු කර ගැනීමට වඩා අපි කල්පනා කරුවේ අපේ ස්ථාවරත්වය නිර්මාණය කරන නව අදහසක් ගේන්න. ඒ නව අදහස ගේන්න මේ ජනාධිපතිතුමා ක්‍රියා කෙරුවා. ඒ නිසා මම නම් ඒ පිළිබඳ මගේ සම්පූර්ණ විශ්වාසය එතුමාට තබන්න කැමතියි. අද අපිට ලැබිලා තියෙනවා ප්‍රධාන 52ක්. එකක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අනිත් එක ආර්ථික පරිවර්තන. ඇයි අපිට මෙහෙම වෙන්න උනේ? මේ දෙපැත්තම ඉඳගෙන මේ අය නොයෙකුත් දේවල් කිව්වා වුණත් අපි හැමෝම මේ යම් යම් ආණ්ඩුවල වක්කීම් දරපු අය, වක්කීම් දරපු නැති අය ඉන්නේ කීප දෙනා. අලුතෙන් මේ පාර්ලිමේන්තුවටපත් වුණු මන්ත්‍රීවරු පමණයි. ඒ අය ආපහු සැරයක් තමන්ගේ පපුවට තට්ටු කරලා අහන්න ඕනේ, ඇයි අපිට කොතනද වැරදුනේ කියලා. මම නම් කියන්නේ කවුරුවත් මේ වක්කීමෙන් මිදෙන්න බෑ. මේ නිදහසෙන් පස්සේ රාජ්‍ය කරපු හැමෝටම ආර්ථික ප්‍රතිපත්තියක් නිවැරදිව දීර්ඝකාලයක් ගෙනියන්න බැරි වුණා. අපි විශ්වාස කරන්න ඕනේ ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, අපේ රටේ තරුණ අරගල දෙකක් ඇති වුණා. එකක් තමයි 71-72, අනිත් එක 88-89. ඇති වුණේ ඇයි? ආර්ථික පරිවර්තන ගමට ගෙනියන්න බැරි වුණ නිසා. සිංහල උගත් තරුණයින්ට රැකියා මාර්ගයක්, ජීවත් වීම මාර්ගයක් අපිට හදන්න බැරි වුණ නිසා. 82-83 ඉඳලා 2009 වෙනකන් දැවැන්ත අරගලයක් තිබුණා. අරගලයක් කියන්නේ ත්‍රස්තවාදය. ඒ ත්‍රස්තවාදය නිර්මාණය වෙන්නත් මං හිතන හේතුව තමයි එකක් දරිද්‍රතාවය, අනිත් එක අපි ජාතික සමගිය පිළිබඳ අපිට තිබුණු ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගැනීමට අපිට දීර්ඝකාලයක් වුණු අසමත්කම. එහෙමනම් සිංගප්පූරුව ඒ වගේම මැලේසියාව වගේ රටවල් දිනු නොවෙන්න තිබුණා. ඉන්දියාව වගේ රටවල් අද දරිද්‍රතාවේ පතුලේ ඉන්න තිබුණා. ඇයි ඒගොල්ලෝ දිනු වෙලා අපි දිනු නෝනේ? අපේ ආර්ථික ප්‍රතිපත්තිවල දිනු වැරදි නිසා. මේ වරද නිවැරදි කරන්න මේ පක්ෂ දෙකම වැඩ කළේ නැහැ. මේ පක්ෂ දෙකම වැඩ කරේ තමන්ගේ ඡන්ද පොරොන්දු ඉටු කරන්න. අපි ඒක පිළිගන්න ඕනේ. ඡන්ද පොරොන්දු ඉටු කරනවා කියන්නේ ඒ වෙලාවේ ඡන්ද ලබා ගන්න තියෙන ලේසිම මාර්ගෙ ගිහිල්ලා ජනතාව සන්තෝෂ කළා මිසක් ඒක වෙනත් පැත්තකට හැරෙව්වේ නැහැ. අන්තිමට මොකද උනේ? මේ රට බංකොලොත් වුණා. බංකොලොත් භාවය කියන එක බොහොම සරල දෙයක් වගේ පෙනුනට මට නම් ඒක සරල දෙයක් නෙවෙයි. මේක හැම පිටින්ම විශාල ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා ඒ ආණ්ඩුවේ හිටපු අද සමහරු ඒ ආණ්ඩුවේ ඉඳලා ඒ ආණ්ඩුවට ආර්ථික උපදෙස් දීපු සමහරු අද සුදනෝයි කතා කරනවා. මට පුදුමත් හිතුණා. අපිව ගෙනල්ලා ව්‍යාපාරිකයෝට පිටිපස්සේ සීට් තියලා ව්‍යාත්මක කියලා මොකද්ද මන් දන්නේ දෙකක් හදලා ලොකු ස්ක්‍රීන් දාලා අපිට ආර්ථික විද්‍යාව ඉගැන්වුවා. ඒ ආර්ථික විද්‍යාව උගන්නපු අය අද ඇවිල්ලා අනිත් පැත්තට ගිහිල්ලා කියනෝ අපි ඒගොල්ලන් හරියට කරන්න ගියවලු කරන්න උන්න හැලු. ඉතින් මොකද්ද මේ විහිළුව? තමන් පළමුව අපි මිනිස්සෙක් හැටියට නම් වරද පිළි අරගෙන ඒ වරදෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියලා කතා කරන්න එපා. මම නම් වරද පිළිගන්නවා විතරක් නෙමෙයි ඒ වරද නිවැරදි කරගන්න ඕන කියන මතේ දිගටම හිටපු කෙනෙක්. එතකොට අද අපි කොතනද ඉන්නේ? අපි ඉන්නේ අද IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ. අපි හරි හෝ වැරදි හෝ අපි කඩා වැටුණාට පස්සේ අපි හැමෝම කියලා එකට සමගි ජන බලවේගයත් කිව්වා IMF එකට යා යුතුයි කියලා. දැන් අද මොකද කියන්නේ සමගි ජන බලවේගේ? එතුමාල්ලා කියනවා මේ ආර්ථික උපාය මාර්ග සංශෝධනය කරන්න AI ක්‍රියා කරනවා කියලා. මට තාම තේරුම් ගන්න බැක් සංශෝධනය කරන්නේ කොහෙන්ද කියලා අපි දන්නේ නැහැ. බංකොලොත් වෙච්ච රටකට ප්‍රධාන කරුණු 15ක් එක්ක IMF එක ප්‍රෝග්‍රෑම් එකක් ගෙනාවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන දේ තමයි අපි පාඩු ලබන ආයතන නැවත ප්‍රතිසංස්කරණය කරන එක. අපේ මූලික ගිණුම ධන තත්ත්වයෙන් පවත්වාගෙන යන එක. ඊළඟට අපේ ණය කළමනාකරණය. ඊට පස්සේ ආදායම් උත්පාදනය. ওই තුන හතරනේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ බදු කළමනාකරණය. ඒ වගේම අපේ අනිකුත් IMF ප්‍රෝග්‍රෑම් එකේ යට තියෙන අනිකුත් කටයුතු වගේම ඒවා ඔක්කොම සම්බන්ධ වෙනවා. අපි කොහොමද ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක යටතේ මේක යටතෙන් මෙයා ගණන් හදන්න නැතුව අපිට මේ වැඩේ කරන්න බෑ. අදත් අපි බදු පරිමාවෙන් බලාපොරොත්තු වෙන බදු අය කිරීමෙන් 1.5% පිටිපසෙන් ඉන්නේ කියලා IMF එක කියනකොට ඒක ඊළඟට කවුරු දිනුවත් ඔක පිළිගන්න වෙනවා. බදු අඩු කරලා එහෙම නැත්නම් බදු නැති කරලා තවදුරටත් අපිට IMF එකත් එක්ක නැවත සාකච්ඡා කරන්න කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේවා ගැන විවෘතව කියන්න ඕනේ. ආණ්ඩුවක් ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආණ්ඩුව ගත්තට පස්සේ කරන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අද අපි ඉන්නේ පොරොන්දු දෙන්න පුළුවන් ස්ථාවරයක නෙවෙයි. අනිත් එක තව තර්කයක් ගෙනාවා මේ මැතිවරණයක් නිසා සියල්ලම නවත්තන්න. මම මේක මොකද්ද මේ කතාව ලෝකයේ දියුණුම ප්‍රජාතන්ත්‍රවාදය කියන විශ්වාස කරන ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා තමන්ගේ ජනාධිපති වන කාලය තුලත් සමහර තීන්දුව ගන්නවා. ඒක මැන්ඩේට් එක. ඒක ලැබුණාට පස්සේ තමන් ඒක කරන්න ඕනේ. මොකද ඒක තමන්ට අවසන් වෙන්නේ ජනාධිපති වර්ණකින් නව ජනාධිපතිවරයෙක් පත් කරාම විතරයි. පාර්ලිමේන්තුවට නම් ඊළඟ පාර්ලිමේන්තුව විසිරව හැරීමෙන් පත්වීම ඇතුළ විතරයි. අනික ඔක්කොම කතා නෙමෙයි. ඒ කියන්නේ කවුරු හරි කල්පනා කරනවා නම් මේ කාලේ මුකුත්ම කරන්න ඕනේ නැහැ. ඊළඟ ආණ්ඩුවට මොකක් හරි ඉතුරු කරන්න ඕනේ කියලා ඒක මම නම් පිළිගන්න තර්කයක් නෙවෙයි. ඒක ලෝකෙ කොහෙවත් වෙන්නේ නැහැ. පවතින කාලය තුළ මේ පාර්ලිමේන්තුව තමන්ගේ අනපනත් සම්මත කරන්න ඕනේ. ඊළඟ පාර්ලිමේන්තුවක් ඒකට අකමැති නම් ඒගොල්ලේ අනපනත් නැවත උල්ලංඝනය කරලා එහෙම නැත්නම් ඒවා ඉවත් කරලා අලුත් අනපනත් ගෙන්න ඕනේ. එහෙම තමයි මේක යන්නේ.
ධර්මත්තමනේ ඔබතුමාට තව විනාඩි දෙකක්
ගන්න. ඒ නිසා මම ඉතාම කෙටියෙන් අවසන් කරනවා. විශේෂයෙන්ම අද දකින්නෝ සෑම දෙයක්ම මේ ආයතන වැදගත්ම දේ තමයි මේකේ තියෙන අපේ ආයෝජන අංශය. ආයෝජනයේ අංශය නැවත ප්‍රතිසංස්කරණය කිරීම. මේක අත්‍යවශ්‍යයි. මේ ආයෝජන අංශය වැඩ කරන්නේ නැහැ. මොකද හේතුව මේ අපිට ලැබෙන අපේ තිබෙන ක්‍රමවේදය අනුව අපේ රටේ ඉඩමක් නිදහස් කරගන්න ගියොත් අවුරුදු දෙකක්වත් වෙනවා ඉඩම නිදහස් කරගන්න. ආයෝජකයට කිසි තේරුමක් නැහැ ඇවිල්ලා. ආයෝජන මණ්ඩලයට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා යම් ආකාරයක ප්‍රතිව්‍යුහගත කිරීමක් කෙරෙන්න ඕනේ. දැන් අපේ රටේ ආයතන පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අපි කතා කරනවා. ප්‍රතිව්‍යුහගත කරන හැම වෙලාවෙම මොකද්ද කියන්නේ? මම ප්‍රතිව්‍යුහගත කිරීම කරපු හැම ආණ්ඩුවකම ඉන්නකොට ඒ ප්‍රතිව්‍යුහගත කිරීමට විශාල වංචාවක් කියලා මේ අනිත් පක්ෂ විරුද්ධ පක්ෂ කියනවා. මොකද්ද මේ කතාව? අපි ඒ නිසා මේක පාර්ලිමේන්තුව ඇතුළට ගෙන එක හොඳයි. මේක පාර්ලිමේන්තුවක් ඇතුළට ගෙනාවොත් මේ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සැක සංකාදු නැත්තම් මේ ඔක්කොම පාර්ලිමේන්තුව හොරු කියලා කිව්වේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කරපු කතාවලින්. ඒ නිසා අහිංසක මිනිහත් ගුටි කෑවා, අහිංසක නොවන මිනිහත් චෝදනා වින්දා, වැරදි කරන මිනිහා චෝදනාවට ලක් වුණා, නිවැරදි මිනිහා චෝදනාවට ලක් වුණා. ඒ නිසා මම හිතන්නේ මේ හොරු හොරු කියන පදේ හැමෝටම එංගල එල්ල කරන්න ඕන පදයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ 52ම ඉතාමත්ම කාලෝචිත 52ක්. මේ 52ට හරියාකාරව ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙනවා නම් මේ ආණ්ඩුවකට පාලන බලය හරි ලේසි. අද මම එක පැත්තකින් සන්තෝෂ වෙනවා මුලා මන්ත්‍රීතුමනි. අද වෙනකොට මේ මොහොත වෙනකොට අපේ ආණ්ඩුවට සල්ලි අච්චු ගහන්නත් බෑ, ඒ වගේම නැති සල්ලියක් වෙනුවෙන් ණය වෙන්නත් බෑ. දෙකම කරන්න බෑ. ඒ නිසා අපි බදු ක්‍රමයක් යටතේ නිවැරදි රජයක් ගෙනියන්න. ඒ නිසා කවුරු ආණ්ඩුව ආවත් උග දෙනෙක් විශ්වාස කරන ආණ්ඩුවයි කියලා මම දන්නේ නැහැ. එහෙම වෙනවද නැද්ද කියලා ඒක භජනය වෙන තීන්දුව කරන්නේ. මම විශ්වාස කරන්නේ මේ தத்துவයේ ඉදිරියට ගෙන යාමෙන් පමණයි අපිට දේශපාලන වශයෙන් විතරක් නෙමෙයි සමාජීය යහපතක් ඇති කරන්න පුළුවන්. එහෙම නැතුව නොකරන තේ වේදකමට කොඳුරුතේ හත්පත්ටයක් හොයවා ඇවිදින අදහසින් නෙමෙයි. බොහොම ස්තුති.
බොහොම ස්තුති. ඊළඟට ගරු එරාන් වික්‍රමරත්න මහත්මයා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ස්තුතියි. අද 50 කෙටුම්පත් දෙකක් තිබෙනවා. එකක් ඇවිල්ලා රාජ්‍ය මූල්‍ය කලමනාකරණය පිළිබඳව. මේ 50 කෙටුම් පත මට කරුණු දෙකයි සඳහන් කරන්න තියෙන්නේ. එක කරුණක් ඇවිල්ලා මේ 50 කෙටුම් පතේ තියෙනවා රාජ්‍ය වියදම සීමා කරන්න කියලා. ඒක දළදේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට 13%. දැන් මේක මං හිතන්නේ පොඩි ගැටලුවක්. ඇයි මේක එහෙම 13%කට සීමා කරන්නේ? ඇයි දළදේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට කියන එක ඒක ආර්ථික විද්‍යාත්මක ගැටලුවක්. ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ලෝකේ අනිත් රටවල් දිහා බැලුවොත් සාමාන්‍යයෙන් සීමාවල් දාලා තියෙන්නේ බජට් එකට දාලා තිනවා, නැත්නම් ප්‍රාථමික ශේෂයට සීමාවල් දාලා තිනවා. රටවල 93ක ණය පිළිබඳව දාලා තිනවා යම් කිසි සීමාවක්. රටවල 85ක ඊට පස්සේ ආදායමයි වියදමයි ගැන එහෙම දාලා නැහැ. ආදායම ගැන දාලා තියෙන රටවල් 17යි, වියදම ගැන රටවල් 10ක්. දැන් ලංකාවත් එයින් එකක් වෙනවා. ඉතින් ඒක ගැන තමයි මට තියෙන ගැටලුව ප්‍රශ්නය. නැත්නම් රාජ්‍ය මූල්‍යකරණය පනත හුඟක් වටිනා දේවල් තියෙනවා මේ පනත තුල. නමුත් මට තියෙන ලොකු ගැටලුව ඇවිල්ලා මේ වගේ පනතක් මීට ඉස්සෙල්ලා අපි 2002 ඉදිරිපත් කළා. ඉදිරිපත් කළ දවසේ ඉඳලම අද වෙනකම්ම හැම ආණ්ඩුවක්ම ඒ පනත උල්ලංඝනය කරලා තියෙන්නේ. මේ පනත අනිවාර්යෙන්ම උල්ලංඝනය වෙනවා. මොකද මේකේ තියෙන හුඟක් නීති රීති හුඟක් හදලා තියෙනවා. මේව කොහොමද මේව ඇත්තටම ක්‍රියාත්මක කරන්න යන්නේ, කම්ප්ලයන්ස් එක කොහොමද කියන ප්‍රශ්නය අපිට මුලින්ම පෙනෙනවා. දැන් මේ පනත ගැන මම ඊට වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙනවා තව පනතක් අද ඉදිරිපත් කරලා තියෙනවා. මේක ඇවිල්ලා ආර්ථික පරිවර්තනය පිළිබඳව පනත. දැන් මේ පනතේ අපිට එකග වෙන්න තියෙන එක කරුණක් ඇවිල්ලා පරිවර්තනය කියන වචනය. අපි ඔක්කොම දන්නවා ආර්ථික පරිවර්තනයක් අවශ්‍යයි කියලා. පරිවර්තනය කරන්න ජනවර්මකුත් තියෙන්න ඕනේ, නායකයනුත් ඉන්න ඕනේ. දෙවැනි ලෝක මහයුද්ධයට පස්සේ වින්සන් චර්චිල් යුද්ධය දිනලා ඡන්දයට ගියා. ඡන්දයට ගියාට පස්සේ හිතුවා මේ යුද හමුදා නායකයෙක් කියලා. ඊට පස්සේ හිතුවා යුද හමුදා නායකයෙක්ට පත් වෙන්න පුළුවන් කියලා. නමුත් එංගලන්තයේ ජනතාව තීරණය කළා ක්ලෙමන්ට් ඇට්ලීව පත් කරන්න අගමැතිතුමා හැටියට. ඒ ආයතන පැහැදිලි වීමක් තිබුණා යුද්ධයේ දිනන එකක්, ආර්ථික යුද්ධයේ දිනන එක තව එකක් කියලා. අපි ලංකාවේ කරගත්තේ ඒකේ අනිත් පැත්ත. මහින්ද රාජපක්ෂ මැතිතුමාව පත් කරගත්තා ජනාධිපති හැටියට. ඊට පස්සේ අපි දන්නවා, මම කියන්න ඕනේ නැහැ අද රටට මොනවද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මේ ආර්ථික පරිවර්තන පනත අපි සම්පූර්ණයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුව ඇවිල්ලා මේකේ මුලින්ම තියෙන කොටස බැලුවොත් දෙවනි පරිච්ඡේදයේ ඒ කොටස බැලුවොත් මේකේ තියෙන්නේ ඔක්කොම මම මේ කල්පනා කළා එක එක දාලා තිනවා ඉලක්ක දාලා තිනවා ඉලක්ක ටික දාලා තිනවා නීතියට. මේකේ කියනවා මේකෙන් අපි 2023 වෙනකොට 95%කට ණය ගේන්න ඕනේ කියනවා. මේකේ කියනවා සැපුම් අවශ්‍යතාව අනුප්‍රාත්‍ය 20-32 වෙනකොට 13%කට ගේන්න ඕනේ කියලා. වාර්ෂික ණය සේවාකරණය ගේන්න ඕනේ ගණන කියනවා. ඊට පස්සේ කියනවා විරයකියාවේ ප්‍රතිශතය කියනවා. මේ වගේ දේවල් මේක පනතට මොකටද දාන්නේ කියලා මං අහන්නේ. මේක IMF එකේ එක වුණ ගිවිසුමේ කොටසක් කියලා අපිට හිතෙනවා. අපි දැකලා නැහැ නේ ගිවිසුම.
ඉතින් මේ ගිවිසුම අපිට පෙන්වන්න නැතුව පූර්ණව සාකච්ඡා කරන්න මම හිතන්නේ මේක මේ පනතක් ඇතුළට දාලා තියෙනවා හරිද ඊට පස්සේ කාන්තාශ්‍රම බලකාය වැඩි කරන්න ඕනේ මේක ප්‍රතිශත දාගෙන මේ අපි ඔක්කොම දන්න දේවල් මේක දාලා තියෙන්නේ නේද අපි කල්පනා කරනවා ඇයි මේක මේ පනතට ඇයි මේක එකතු කරලා තියෙන්නේ කියන ගැටලුව තමයි අපිට මෙතන ඇත්තටම තියෙන්නේ ඉතින් මේ සාකච්ඡාව අහගෙන අහගෙන යනකොට අපිට ඇහෙන්නෙම තෙල් පෝලිම නැහැ ගෑස් පෝලිම නැහැ අත්‍යවශ්‍ය ආහාර පෝලිම නැහැ රටේ ප්‍රශ්න විසඳිලා මේ වගේ කතාවක් තමයි කියාගෙන යන්නේ 2019 දී හරිද බඩු මිල ගත්තා නම් හරිද හාල් කිලෝ එකක් රුපියල් 90ට වැඩිය අඩුයි පෙට්‍රල් එක රුපියල් 117ට වැඩිය අඩුයි ඩීසල් එක 115ට වැඩිය අඩුයි ගෑස් එක රුපියල් 1700ට වැඩිය අඩුයි 20-24 වෙනකොට මේවා 300කින් විතර වැඩි වෙලා ඊට පස්සේ කතා කරලා කියනවා නමුත් ඉන්ෆ්ලේෂන් එක අඩු වෙලා තියෙනවා කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු වෙලා තියෙනවා කියන්නේ වැඩි වෙන ක්‍රමය ඒක අඩු වෙලා තියෙනවා ප්‍රවර්ධන ක්‍රමය අඩු වෙලා තියෙනවා බඩු මිල ඉහළට යන බඩු මිල පහළට ඇවිල්ලා නැහැ බඩු මිල වේගය තමයි ඒ ගැන කතා කරන්නේ ඉන්ෆ්ලේෂන් එක හරහා මේක තමයි තියෙන ගැටලුව පහළට ඇවිල්ලා නැහැ හරි ඉතින් ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා තෙල් පොලිම නැහැ කියයි ගෑස් පොලිම නැහැ කියයි අත්‍යවශ්‍ය ආහාර පොලිම නැහැ කියලා කියයි පොලිමේ ඉන්න බෑ සාක්කුවේ සල්ලි තියෙන්න ඕනේ පොලිමේ ඉන්න ඕක මන් දන්නේ නැහැ මිනිස්සුන්ට තේරෙනවද කියලා මේ මන් දන්නේ නැහැ මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඒක තේරෙනවද ගමට යනකොට නම් ඕක තෝරලා දෙයි හැබැයි පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරනකොට නම් අපිට පැහැදිලි වෙන මේක තේරිලා නැහැ වගේ තමයි පැහැදිලි වෙන්නේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා දැන් පරිේශන ආයතන කියනවා අද පවුල් වලින් 90%කට වැඩිය මාසික වියදම වැඩි කියලා ආදායමට වැඩිය වියදම වැඩි නම් ආදායමට වැඩිය ඒයි කියලා ණය ගන්න ඕනේ මේක තමයි ඇත්ත කතාව පවුල් 90%කටම මේ රටේ ඉතිපස්සේ කියනවා ආර්ථිකේ හරවලා තිනවා බලන්න මේකේ මොනවද වෙලා තියෙන්නේ මෙහා පැත්තට ගිහිල්ලා තිනවා කියන ඔය කතාව කියාගෙන යනවා 25%කට පරිේශන ආයතන වලින් කියනවා කිරි ලබා දෙන්න බෑ කියලා දරුවන්ට කිරි ලබා දෙන්න බෑ කියලා දරුවන්ට 50%කට වැඩිය 52%කට කියනවා දරුවගේ පොත්පත්තුයි දරුවගේ යුනිෆෝම් එක ලබා දෙන්න බැරි තත්ත්වයක් තියෙන කියලා අද රටේ එච්චර පහලට බැහැලා තිනවා මේ රටේ මේ දරිද්‍රතාවය දරිද්‍රතා රේඛාවේ කොටසෙන් මිලියන 3-4කට තිබෙන කොටස 7%කට ගිහිල්ලා තිනවා ඉහළට ගිහිල්ලා තිනවා තව විදිහකට කිව්වොත් රටේ ජනතාවගේ 3/1ක් දරිද්‍රතා රේඛාවෙන් යට මේ පණතක් ගෙනලා කියන්න පුළුවන් අපි මේක 10%ට ගේනවා කියලා මොකද්ද මේකේ තේරුම? ඉතින් කවුරු හරි කියනවා නම් මේ ආර්ථිකය හරවලා තිනවා මේක හරියට කරගෙන ගිහිල්ලා තිනවා මේක බොහොම හොඳයි කියලා මම ඒකයි කියන්නේ එතනට අපිට එන්න බෑ. අපි කියලා තියන්නේ ආර්ථිකය අපි කිව්වේ ඕ ජාතික ආරමුදලට යන්න. මොකද විනයක් නැති කොට හරිද පන්තියේ මොනිටර් කෙනෙක්පත් කරන්න ඕනේ. විනයක් නැති කොට දූෂණය කරනවා නම් කාන්තාවක් පොලිසියටම යන්න ඕනේ නැත්නම් වින ක්‍රමයක් නැහැ පාලනය කරන්න. ඉතින් IMF එකට ගියේ ඒකයි. නැත්තම් වෙන හේතුවක් නිසා නෙමෙයි. නමුත් ඒකට ගියාට තීරණ ගන්නේ අපි තීරණ ගන්නේ. දැන් මං හිතුවා මන්ත්‍රීවරු කියනවා මේක කොහොමද විසඳන්නේ යන්නේ? කොහොමද සහන දෙන්නේ යන්නේ අරක මේක? මේක මෙහෙමයි. අපි දන්නවා ප්‍රශ්නයක් තියෙනවා කියලා. ගෙදර තියෙන ප්‍රශ්නෙම තමයි, කොම්පැනි තියෙන ප්‍රශ්නෙමයි රටේ තියෙන්නේ. ආදායමක් තියෙනවා, වියදමක් තියෙනවා. ඉතින් අපි කාට හරි පහසුකමක් දෙන්න යනවා නම් ඒක වෙන කොහෙන් හරි කපන්න වෙනවා. නැත්තම් ආදායමක් ලබන්න නෑ. අපි කියන්නේ කාගෙන්ද ඒක ලබා ගන්න කියන එක. පොඩි ජනතාව තල්ලු කරලා පහලට. ඒගොල්ලන්ව පාගලා මේ ගමන යන්න බෑ. ඒකයි අපි මෙතන සදාන් කරන්නේ. ඉතින් අහන කොහොමද එහෙනම් ආදායම් බදු වැඩි කරගන්නේ? තියෙන මිනිස්සුන්ගෙන් ගන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. ධනපතීන්ගෙන් ගන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. නමුත් පහළ මට්ටමේ ඉන්න අයගෙන් මේක කරන්න බෑ. මොකද ඒ අය බිත්තියටම හේතු වෙලා ඉන්නේ. මම මනින්නේ ආර්ථික සාර්ථකත්වය ඇත්තනම පහළ මට්ටමේ ඉන්න අය තුලින් තමයි. අපි IMF ප්‍රෝග්‍රෑම් එක තිබ්බ තමයි. ඒ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක තියෙනකොට රටේ ආදායම ඉහළට ගියා දරදේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට. උද්දමනය ඉහළට ගියේ නැහැ. කවුරුවත් ඇවිල්ලා කෑ ගැහුවේ නැහැ. බඩු මිලගෙන කෑ ගැහුවේ නැහැ. ඒක කළා. ඒක ක්‍රමයක් තියෙනවා. ඒක කරන්න. ඒ ක්‍රමයට තමයි අපි මේ වැඩපිළිවෙල කරගෙන ගියේ. ඉතින් මේ ආඥා පනත අද ගේන එකේ වෙන පනත් 12ක් අභිවවා යනවා. ඒකයන්නේ මේ පනත ගෙනාපු හාම අර්ද රේගු පනත සමාගම් පනත දේශී ආදායම් පනත මුදල් පනත විදේශ විනිමය පනත ජාතික චිත්‍රපට සංස්ථා පනත වෙළඳ නැව පනත සිවිල් ගුවන් සේවා පනත ලංකා විදුලි බලමණඩ පනත ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන පනත ශ්‍රී ලංකා වරාය අධිකාරි පනත ඛනිජ තෙල් නීති සංස්ථා පනත මේ ඔක්කොම අභිවවා යනවා. පනත ගේන එක හොඳයි, පරිවර්තනය කරන එක හොඳයි. හැබැයි මේ වගේ එකක් කරනකොට අපි එදත්මම ඉල්ලීමක් කළා මේ පනතට පොඩක් කල් දෙන්න. මේක තව සාකච්ඡා කරන්න තියෙනවා. සාකච්ඡා කරලා බලන්න ඕනේ මේක කොහොමද අපිට පුළුවන් කියලා මේක සුද්ධ කරන්න, මේ පනත කරලා මේක ගේන්න කියලා. හැබැයි එහෙම නෙමෙයි. මන් දන්නේ ආණ්ඩුවේ මොකද්ද තියෙන හදිස්සිය කියලා. ආණ්ඩුව හදිස්සියෙම මේ පනත ඉක්මනටම ඉදිරිපත් කරනවා. මන් දන්නේ ඇයි මෙහෙම අපි හදිස්සි වෙන්නේ කියලා. මේක හරියට කරගන්න ඕනේ. මොකද මෙච්චර පනත් අභිවවා යනවා නම් ලොකු ගැටලු ප්‍රශ්න අනාගතයේදී ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ පනතේ තියෙනවා මේ කොමිසමක් හදනවා කියලා, ආර්ථික පරිවර්තනය කොමිසමක් හදනවා කියලා. ඊට පස්සේ කියනවා ඒකේ පත්වීම් වලට ඒ 10 දෙනාගෙන් 6 දෙනෙක් ජනාධිපතිතුමා පත් කරනවා කියලා. ඉතින් අපි පත්වීම් ගැන ටිකක් අපි පොඩ සැකයෙන් ඉන්නේ. මොකද විවස්සදායක සභාවක් තියෙනවා. අපි දැක්කනේ පත්වීම් ගැන මොනවද වෙන්නේ කියලා. නීතියක් තියෙනවා, විවස්සදායක සභාවක් තියෙනවා. ඒක උල්ලංඝනය කරලා තමයි රටේ ගිහිල්ලා පත් කළේ, පොලිස්පතිව පත් කළේ. දැක්කනේ අධිකාරයේ තීරණේ. එදා අපි මෙතන නැකිටලෝක කියනකොට hina una kæ gæhuwa එක එක කතාවල් අපිට කිව්වා. අපි මේ පුද්ගලයන් ගැන නෙමෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ ක්‍රමවේදය ගැන කතා කරන්නේ. ජනතාව පාරට බැස්සේ සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියලා. නීතිය තියෙනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ හරියට. මට මේ පනත ගැන තියෙන අනුමානයත් ඒකයි. පත්වීම් ගැන කොමිෂන් සභාවල් තියෙනවා, ශ්‍රී ලංකා ඉන්වෙස්ටර්ක තියෙනවා, zones ටික තියෙනවා.
Time is over.
එක දේවල් තියෙනවා. ඉතින් ඒක ගැන තමයි මෙතන තියෙන ලොකු ගැටලුව, අපිට තියෙන ලොකු ගැටලුව. ඉතින් මම අවසානයේදී මේක කියන්නේ හදිසි කරන්න යන්න එපා. ඕගලන් ඇත්තටම හිතනවා නම් ඇත්තම වෙනසක් කරන්න ඕනේ කියලා හදිසි කරන්න එපා. අනුමානයක් ඇති වෙනවා. දැන් අපි දන්නවා ශ්‍රී ලංකා ටෙලිකොම් එක. අපි කියන්නේ නැහැ කවදාවත් පුද්ගලීකරණයට අපි විරුද්ධයි කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ විනිවිද භාවයෙන් හරියට කරන්න කියලා. ඊට පස්සේ හිල්ටන් හෝටල් එක ගැන හදිසියෙම අපි කියන්නේ කරන්න එපා කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ රජයට හෝටල් කළමනාකරණය කරන්න කියලා. අපි අපි කියන්නේ විනිවිදභාවයෙන් කරන්න, කල් අරගෙන හරියට කරන්න. එතකොට සුලංග බල ප්‍රොජෙක්ට් එක මන්නාරමේ. හරිද? එතන ඩොලර් ගණනාවකට මේක අස්සම් කරලා තියෙනවා. මම දැක සෞදි අරාබියාවේ එකෙන් අටෙන් එකකට විතර තමයි සෞදි අරාබියේ එකට අස්සම් කරලා තියෙන්නේ. ඒක ගැන ප්‍රශ්න දෙනවා. VFS එක VFS එකක් නෙමෙයි පව් VFS එකට පුද්ගලික සමාගමකට දීලා අපේ ඉමිග්‍රේෂන් එකේ අවසන් කරන ඉමිග්‍රේෂන් එකේ වැඩේ. හරිද? එතන ගිහිල්ලා මේ හර්ෂද සිල්වට පහර ගහලා වැඩක් නැහැ සභාපති කියලා මුදල් මේවැකේ ගැටලුවක් ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එතන තියෙනවා. හරිද? ඉතින් අපිට එන්න පුළුවන් එක අනුමානයයි තියෙන්නේ සභාපති තුමනි, මුලසුන සිරින മന്ത്രി තුමනි. අනුමානය ඇවිල්ලා මේවා ඉක්මනට කරනවා නම් ඇයි මේවා කරන්නේ? මේවා කරන්නේ මැතිවරණයක් තියෙන නිසාද? මේවා වලින් මැතිවරණ ලාභයක් ලබනවද, මුදල් ලබනවද? අනිවාර්යෙන්ම අලුත් ආණ්ඩුවක් ආපු වෙලාවේදී මේ හැම එකක්ම අපි අනිවාර්යෙන්ම හොයලා බලනවා. හොරකම වංචාවට ඉඩ දෙන්නේ නැහැ. ඒකට තිත තියන්න ඕනේ. මැතිවරණයක් පාවිච්චි කරලා මේවා කරන්න එපා කියලා ඉල්ලීමක් මම කරනවා.
අනුරවල් ජයන්ත වීරසිංහ, you have 10 minutes. Honorable Jayanta Veerasinghe, your 10 minutes.
Thank you, honorable chair. Garu Moolasana Arudha Mantrithumani, bohoma wedagath, ithama wedagath, panath dekak me rajaye aashirwadaya sahithawa me welawa gey. මේ 52 සම්බන්ධයෙන් මම කතා කරනකොට එක දෙයක් කියන්නට ඕනේ. අපේ අනුර ප්‍රියදර්ශන යාපා නැතිතුමා අදහස් කීපයක් ප්‍රකාශ කළා. තුමා කිව්වා ප්‍රංශ විප්ලවයේ කාලේ බීම සමයක් ඇති කළා බෙලි කපපු හැටි. රජුරුවන්ගේ බිසවගේ සහ අහුවෙන අයගේ බෙලි කැපුවා. ඒ තුමා කිව්වා දැන් එවැනි තත්වයක් මේ රටේ ඇති වෙන්න ගිහිල්ලා ඒක වැළකුණා මේ රජයේ ක්‍රියාකලාපය නිසා. ඒක හරියට හරි. ඒක ඇත්ත. ඊළඟට එතුමා කිව්වා මේ රට පාලනය කරපු දෙගොල්ලොම මේ තියෙන ප්‍රශ්නවලට වගකිව යුතුයි. ඒකට මම තව එක කෑල්ලක් එකතු කරා. මේ තියෙන මේ පාලනය කළ පක්ෂ දෙකට පමණක් දොස් කියලා මේකට හරියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න, පාලනේ ආපස්සට හැරිච්ච කැරලි ගැසූ පිරිසක් හිටියා වතා දෙකක්. ඉතින් රට ආපස්සට ගියා වතා දෙකක්. මේ ප්‍රශ්නවලට එතකොට මේ පාලනය කරපු අය පිටින් විතරක් වගකීම දාන්නේ නැතුව තේරුම් ගන්නට ඕනේ, පාලනය කරන්න ඉඩ දෙන්නේ නැතුව කැරලි ගහපු අයත් මේකේ වගකීම ගන්නට ඕනේ. කාටවත් නෑ බෑ කියන්න බෑ එකට. මොකද ඒ අවස්ථාවලදී සෑහෙන්න රට පස්සට ගියා. ඉතින් ඒක මේ ළඟදිත් අපි දැක්කනේ. දැන් ඔය කියාපු බිහිම සමය වගේ එකක් වෙනයි කියලා මේ අහිංසකම අපේ මේ ගරු මන්ත්‍රීතුමාලාගේ, මේ මගේ ළඟ මෙතන ඉන්න මන්ත්‍රීතුමාලාගේ දේවල් වලට කුරා කූඹියෙකුට අපරාධයක් කරන අයද මේ? මිනිහෙක්ගේ රවල බලන අයද මේ? එවැනි අයගේ නේද ගිනි තිබ්බ ගෙවල් ඉන්නවනේ පැය 24ක් ඇතුළත. එම නිසා මෙවැනි දේවල් ඉස්සරහටවත් නොවෙන්න අපි වග බලා ගන්න. දැන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තව දෙයක් කිව්වා අනුර ප්‍රියදර්ශන අපමැතිතුම. ඒ තමයි යම්කිසි මිත්‍යා මතයක් තියෙනවා ඡන්දේ ප්‍රකාශ කළාට පස්සේ ජනාධිපතිවරයෙකුට හෝ ආණ්ඩුවකට වැඩක් කරන්න බෑ කියලා. ඒක බොරුවක්. ජනාධිපති නීතිඥවරයෙක් හැටියට මම දන්නවා ඒ අනුර ප්‍රියදර්ශන අප මහත්ය කියපු එක සම්පූර්ණ ඇත්ත. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ කරන්නට වග බලාගත්ත දියුරුම් දීපු ආණ්ඩුවකට ජනාධිපතිවරයෙකුට රජයකට සම්පූර්ණ අයිතිය තිබෙනවා ඒ කටයුතු දිගෙන් දිගට කරගෙන යන්නට. මම හිතන්නේ කවුරුවක්වත් වැරදි දෙයක් අවබෝධ කරගන්න ඕනේ කියලා මෙතනදී මේ සම්බන්ධයෙන්. මොකද නෛතික තත්ත්වය ඕක තමයි. දැන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ගෙනල්ලා තියෙන 52 ආර්ථික පරිවර්තන පත් 50 කෙටුම් පත ඉතාම වැදගත්. මං හිතන්නේ නෑ කිසි කෙනෙක් මේ වගේ දෙයකට ඇයි මෙහෙම කළේ නැත්තේ, ඇයි මෙහෙම කළේ නැත්ත කියලා මේවට ඒ විදිහට අඩු ලන්සුවෙන් අදහස් දක්වන එක වැරදි. මේ 50 කෙටුම් පතේ පත ගේන්න හේතු වෙච්ච කරුණු බැලුවොත් ඒකේ පෙන්නලා තියෙන්නේ ආර්ථික වර්ධන ක්‍රියාවලියේදී. ආර්ථික වර්ධන ක්‍රියාවලියේදී ආර්ථිකෙන් නැග්ගන්න ගෙනියන මේ ක්‍රියාවලියේදී සාම්ප්‍රදායිකව අනුගමනය කළ උපාරමාර්ග වලින් බැහැර. දැන් අපි සාම්ප්‍රදායික උපාය මාර්ග කර කර එක තැන ඉන්නවද? එහෙම නැත්නම් එයින් බැහැරව යනවා. අන්න ඒ වෙන් බැහැරව ගිහිල්ලා ආර්ථිකය දියුණු කරන්න ගෙන ආපු නිසා තමයි මේ පනත ගෙන ඒ පනතේ තියෙන වගන්තිවල තියෙන පැහැදිලිව තියෙන දේවල් තමයි නිෂ්පාදන හැකියාවන් දැනුම සහ තාක්ෂණය ලබා ගැනීම සඳහා විකාශනය වන නව ආර්ථික මාර්ග හඳුනා ගැනීම අවශ්‍ය වේ. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය තමයි මේ රටට දෙපයින් ශක්තිමත්ව හිටගන්න පුළුවන් නම් ඒ ශක්තිය ලැබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියෙන්. එහෙම නැතුව ගෙන්න පිට රටින් කාලා බීලා නෙවෙයි. මේ නිෂ්පාදනය කළා පිට රටට අපනායනය කරන්නට ඕනේ. අන්න එවැනි ක්‍රියාවලියක් පසුබිම් කරගෙනයි මේ විශිෂ්ට පනත හදලා තියෙන්නේ. මේ පනතේ කොච්චර ප්ලෑන් කළා සාර්ථකව හදලා තියෙනවද කිව්වොත් 2048 වෙනකොට ඇති කළ ගන්නට බලාපොරොත්තු වෙන සමෘද්ධිය සහ එයිට ඉවහල් වන කරුණු පැහැදිලිව සඳහන් කළා කියලා. කරුණු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙච්චර කල් අපි හැදුවේ සේරම අවුරුද්දකට දෙකකට, අවුරුදු පහට රජයේ කාලය සඳහා පමණක්. එහෙම කරපු රටක නේද ඒවයන් බැහැර වෙලා නිෂ්පාදනය වැඩි කළා, අපනයන වැඩි කරන්න සහ එසේ කරනකොට නවීන තාක්ෂණය පාවිච්චි කළා රට ඉදිරියට යන්න. Kindly give me a just how many minutes more minutes?
2 minutes, honorable member.
2 minutes more. All right, I will finish as soon as I can. මේ මං පැහැදිලිව කියලා පෙන්නන්නට ඕනේ 2048 දක්වා මේ රටේ වර්ධනය, ආර්ථික වර්ධනය ක්‍රියාත්මක කරලීමට හැකිවන පසුබිමක් මෙතන දාලා තියෙනවා. කාටවත් මේවා අඩුටක් සේරු කරන්නට බෑ. එසේ මොකද පැහැදිලිව පේනවා ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම තමයි මේක ප්‍රධාන පරමාර්ථය හැටියට දාලා තියෙන්නේ. අන්න ඒ විශ්වාසය වර්ධනය කළා, තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කළා, ආයෝජකයන්ට සහ ව්‍යාපාරිකයන්ට තහවුරු වන පරිසරයක් හදලා ආර්ථික තීරණ ස්ථාවරය සහ විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන තමයි මේ පනත ගෙනල්ලන්නේ. මගේ කාලය සීමා වෙලයි කියලා ඔබතුමාට තන්න හිඳ මං ඔයින් එහාට යන්නේ නෑ. හැබැයි මට මොහොතක් එක තත්පර කීපයක් දෙන්න මේකේ තියෙන ප්‍රධානම අභිප්‍රායවන් මොනවාද? තරඟකාරීත්වය වැඩි කිරීම. ඕක නැතුව යන්න පුළුවන් ද රටකට? 2050 වර්ෂය වන විට ශුද්ධ ශූන්‍යයක් නැත්, සීරෝ ලඟා කර ගැනීම වරදක්ද? ගෝලීය ආර්ථිකය සමග ඒකාබද්ධ වීම සහ වර්ධනය වීම කළ යුතුයි නේද? කෘෂිකර්මය නවීකරණය කිරීම නොකරපු එක නේද වැරද්ද? මේවා කරනකොට වැරදිද? පූර්ණ ආර්ථික වර්ධනයක් ඇති කිරීම බාගෙට නෙවෙයිනි, පූර්ණ ආර්ථික වර්ධනයක් ඇති කිරීම. එම නිසා මම කාලය අවසන් කියලා ඔබතුමා මට දන්නන නිසා මම නිහඬ වෙනවා. හැබැයි තව පැය දෙකක් කතා කරන්න පුළුවන් මේ 52 සම්බන්ධ. ස්තුතියි.
Thank you. ගරු නලින් බණ්ඩාර මැතිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
විශේෂයෙන්ම ආර්ථික පරිවර්තන පනත, මේ වගේ රාජ්‍ය මුල ණය කළමනා කරන පනත ගැන අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අදාළව යහපාලන රජයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට මම කටයුතු කරා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙනස්කම් පරිවර්තනයන් සිදුවිය යුතුයි කියන එක පිළිගන්න කෙනෙක් විදිහට. මොකද එදා 1980 දශකයේ පිහිටවපු ආයෝජන මණ්ඩලය අද වන විට නව මුහුණුවරකින් අලුත් ආයෝජන ආකර්ෂණය කරගන්න පුළුවන් ස්ථානයක් වාට පරිවර්තනය විය යුතුයි කියන එක මම පිළිගන්නවා. හැබැයි ආර්ථික පරිවර්තන පනතෙන් සිදුවෙලා තියෙන්නේ ඒක නෙමෙයි, ඊට එහා ගිය වෙනත් අරමුණක් ඉෂ්ට කර ගැනීමක් විදිහට තමයි මම දකින්නේ. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයා මේ කඩිමුඩියේ මේ පනත ගේන්නේ එතුමාට මේක ක්‍රියාත්මක කරන්න නෙමෙයි මම දකින විදිහට. අනාගතයේ පත්වෙන රජයන් අපහසුතාවයට පත් කර ගැනීමේ පත් කිරීමේ අරමුණෙන් එන අප පනතක් විදිහට තමයි මම මේ පනත දකින්නේ. විශේෂයෙන් අපි දන්නවා BOI එක කොටස් ගණනාවකට වෙන් කරනවා. විශේෂයෙන්ම BOI එකේ ආයෝජන එහෙම නැත්නම් මුදල් උත්පාදනය කරන සෝන්ස් ටික වෙනම වෙන් කරනවා. මේක එක පැත්තකින් අපි දකින්නේ ආයෝජන ගේන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ආදායම් නොලැබෙන තත්ත්වයට එක පැත්තකින් මේ හරහා පත් වෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඒ වගේම මේ කලාප ආයෝජන කලාප කොටස් වලට කඩලා විකුණන අරමුණකුත් මේක යටේ අරමුණක් විදියට තියෙනවද කියලා සැකේ අපි ගාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ කෙටි කාලයක් ඇතුළත මේ රනිල් වික්‍රමසිංහ සහ මේ ආණ්ඩුවට කරන්නත් බෑ. ඒ නිසා අනාගත රජයක් අපහසුතාවයට පත්කරන්න අර යන යකා කොරහ බිඳගෙනත් යනවා කියලා කියමනක් තියෙනවා වගේ මේ යන යක්කු ටික කොරහස් බිඳගෙන යන්න දෙන්නේ කියලා සැකේ අපි ගාව තියෙනවා. දැන් මම දන්නවා මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා බිංගිරිය අපනයන සැකසුම් කලාපයට ආවා. බොහොම හොඳයි. 2018 මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට එදා ආරම්භ කරා. ජනාධිපතිවරයාගේ වර්තමාන ජනාධිපතිවරයා එතකොට අගමැතිවරයා එතුමාගේ සංකල්පයක්. හැබැයි එතුමාගේ සංකල්පයේ තිබුණා බිංගිරිය, කුලියාපිටිය, වැලිගම, කළුතර වගවත්ත, ඒ වගේම තවත් ආයෝජන කලාප ගණනාවක්. හැබැයි ඒ වගේම හම්බන්තොට ඒ වගේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් උනේ 14 වෙනි අපනයන සැකසුම් කලාපයේ විදිහට මම ආරම්භ කරු බිංගිරි අපනයන සැකසුම් කලාපේ. හැබැයි එතන එතුමා ගියේ මොනවටද? එතුමා ගියේ අඩුම ගානේ ඒ වෙලාවේ අපි ආරම්භ කරපු යහපාලන ආණ්ඩුවෙන් ආරම්භ කරපු මම මූලිකවල ආරම්භ කරපු එතුමාගේ සහායකත් එක්ක ආරම්භ කරපු මේ අපනයන සැකසුම් කලාපයේ යටිතල පහසුකම්වත් ඉවරලා නැති වකවානුවක. ඒ අපනයන සැකසුම් කලාපයේ ආයෝජන පහක් මම ගෙනල්ලා තිබුණා ඒ වෙලාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට. ඒ ආයෝජන පහ විතරයි එතනින් එහාට එක ආයෝජනයක්වත් ආවේ නැහැ. එකම එක ආයෝජනයක් මෑතක පටන් ගත්තා. ඒ ගෙන ආපු ආයෝජනයක් මීට මාස 6-7කට කලින් විවෘත කරා. ඒ විවෘත කරපු ඒ චීන අපරල් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීමක් වගේ එකකට තමයි ගියේ. කෙටියෙන්ම කියනවා ජනාධිපතිතුමා පොඩි ඇඩ් එකක් දාන්න ගියේ. නමුත් මම සතුටු වෙනවා මම ආරම්භ කරපු එකට ජනාධිපතිවරයා අයලා අගමැතිවරයා විදිහට උදව් කරපු එකට එතුමාගේ පැමිණීම ගැන. හැබැයි එතුමාට බැරුව ගියා ඒ බිංගිරට අල්ලපු වැටේ තියෙන කුලියා පිටිය දා එතුමා ආරම්භ කරපු ඔක්සගන් කර්මාන්ත ශාලාව තාම විවෘත කරගන්න. ඉතින් ඒ නිසා ඔක්සගන් කර්මාන්ත ශාලාව මුලින් පටන් ගත්තා. බිංගිරි අපනාන සකසුම් කලාපයේ දෙවනුව මම පටන් ගත්තා අවුරුදු 3කට පස්සේ. හැබැයි අවුරුදු 3කට පස්සේ පටන් ගත්තෝ බිංගිරි අපනාන සකසුම් කලාපයේ අතාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දවස්වල ජනාධිපතිතුමා කරන්නේ එක පැත්තකින් ඇඩ් දානවා. අනිත් දවස් අනිත් පැත්තෙන් මෙතුමා මේ අයිලඟ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන පනත් ගේනවා. ඒ වගේම එතුමා ගන්න සමහරු තීන්දුව විශාල ප්‍රමාණයක් රිවර්ස් වෙලා තියෙනවා. දැන් ජනාධිපතිවරයා විසින් පත් කරපු පොලිස් ප්‍රතිවරයා රිවර්ස් වුණා. ඒ වගේම තවත් අනපනත් ගණනාවක් රිවර්ස් වුණා. ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුව මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නේ එක්තරා ආකාරයකට කියලා මට කියන්න පුළුවන්. එදා අපි දන්නවා රනිල් මෛත්‍රී ආණ්ඩුව ක්‍රියාත්මකයේදී අවසාන භාගයේ දවස් 52 කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා උමතුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කටයුතු කරා. විකෘති ආණ්ඩුවක් හැදුවා. ඒ වෙලාවේ අධිකරණයේ ඒ සාධාරණයේ ඉෂ්ට කරලා ඒ මෛත්‍රීපාල සිරිසේන කරපු විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කරන්න
අධිකරණයේ සහයෝගය දුන්නා. ඉතින් අදත් අපිට පේනවා එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා උමතුවෙන් කරපු මේ විකෘතීන් වගේම විකෘතීන් කටයුතු කරන ආකාරය අවසාන මාස කිහිපෙකින්ද වෙන්න ඇති. අර ජර්මනියේ හිට්ලර් ඒකාධිපතියට අපිට මතකයි පරදින්න ඕන මෙන්න කියලා කියද්දි ඔහුගේ උපදේශකයෝ මෝඩ උපදේශකයෝ ඔබතුමා තමයි දිනන්නේ කියලා උපදෙස් දුන්නා. ඉතින් ජනාධිපතිවරයාට වටේ ඉන්න මෝඩ උපදේශකයෝ දෙන උපදෙස් පිළිපැදලා එතුමා විශාල අමාරුවකට පත් වෙන්න යන්නේ. දැන් ජනාධිපති අපේක්ෂකයෝ වෙනදන නිකන් අර නමට අපේක්ෂකයෝ විශාල පිරිසක් ඉන්නවා නම ලයිස්තුව පුරවන්න. හැබැයි ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න එහෙම නැත්නම් 3 දෙනෙක් ඉන්නවා. හැබැයි මේ සැරේ දැන් විජේදාස රාජපක්ෂ ආණ්ඩුවේම අධිකරණ ඇමති ජනාධිපති අපේක්ෂකෙක් වුණා වුණාද? සරත් පොන්සේක මහත්තයා අපේ පක්ෂේ තමයි. හැබැයි එතුමා පහුගිය කාලේ මට
කරේ ඔබතුමාට තව විනාඩි දෙකක්
ආවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රයට තමයි සරත් පොන්සේක මහත්තයා ෆීල්ඩ් මාර්ෂල් වැඩ කරේ. එතුමාටත් ලොකු උමනාවක් තියෙනවා මේ රටේ ජනාධිපතිවරයා වෙන්න. අපි ඒකට එතුමාට අවස්ථාවක් දුන්නා 2010 එකේ උනේ නැහැ. ඉතින් ඒ වෙලාව 2015 එතුමා වෙනම ඡන්දෙ ඉල්ලලා එතුමාට පාර්ලිමේන්තුවරුවොත් එන්න බැරු ගියා. මේ තමන්ට තමන්ගේ මේ හරියට බර කිරා ගන්න බැරුණා වෙන ප්‍රශ්න. තමන්ට පුළුවන් වෙනවා තමන්ගේ බර කිරන්න නැතුව හිතලා කියන්න. ආසන්න වශයෙන් ඉතින් සමහරවිට තමන්ගේ බර කීයද කියලා ආසන්න වශයෙන්වත් කියා ගන්න බෑ. දැන් සරත් පොන්සේක මහත්තයාගේ බැලූ බැල්මට අපිට පේනවා කිලෝ 80ක් විතර බරයි කියලා. හැබැයි එතුමා හිතන් ඉනවා එතුමාට කිලෝ නෙමෙයි ටොන් දෙකක් තුනක් එතුමා බරයි කියලා. ඉතින් ඔය වගේ වෙලා අන්තිමට වෙලාන්නේ පතේ වෙලා යන එක. ඒ ටිකම තමයි ජනාධිපතිවරයාට වෙන්නේ. ගිය සැරේ අපි පැහැදිලිව දන්නවා මම හරියටම කිව්වා මැතිවරණ ප්‍රතිවලේ. මම කුලියාපිටියේ ටකුණගොල්ලද කිව්වා එක්සත් ජාතික පක්ෂයට එක පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්වත් හිමි වෙන්නේ නැහැ. මැතිවරණයට කලින් එකමක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වෙනවා. ඒකටත් මරා ගන්නවා කියලා. අවුරුද්දකින් පස්සේ මන්ත්‍රී ධූරයට ජනාධිපතිවරයා පත් වුණේ. ඉතින් ඒ නිසා ජනාධිපතිවරයාට මේතරත් මේක තමයි වෙන්නේ. දැන් නාමල් රාජපක්ෂ මහත්තයලා ලෑස්ති වෙනවා ජනාධිපති ධූර අපේක්ෂකෙක් වෙන්න. දැන් දැක්කනේ මස් මාළකෝ අන්නෑ කිව්වා. අරක්කු සිගරට් බොන්නෑ කිව්වා. නොයෙක් සුසුකන් ඊයේ පෙරද නාමල් රාජපක්ෂ මහත්තයාගේ කිව්වා. හැබැයි ඉතින් රාජපක්ෂලා මස් මාළු නොකෑවට මේ රටේ මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බීලා තියෙනවා. ඒක මස් මාළු කනවට වඩා මං හිතන්නේ මහා පාප කර්මයක්. රීරි මාංශ උරා බොනවා කියන එක. ඒ කියන්නේ මිනි මස් කෑවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා මේ අයගේ සුසුකන් දියා බලපුවාම සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නේ ඉතාලම ඉහළින්. අනිත් අය සේම රේරම ඉන්නේ ග්‍රහලෝකවල. සජිත් ප්‍රේමදාස මහත්තයා බෑ ඉන්නේ බිමේ. දාන්ර කුමාර සාන මහත්තයා ඒකෙදී එයා ඉන්නේ අඟහරු ලෝකේ. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා ඉන්නේ මං හිතන්නේ මොකක් හරි වෙනත් මේ බ්‍රහස්පති හරි වෙන දිහාක. එතකොට ප්ලූටෝන්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නේ ඉරේ. එතුමා ඉන්නේ ඉතාලම ඉහළින්. හැබැයි භූමියේ තත්ත්වය බලපුවාම සජිත් ප්‍රේමදාස මහත්තයා භූමියේ ඉන්නවා භූමියේ තියෙන තුමත් එක්ක. ඒ නිසා පැහැදිලිවම මම මේ අපේක්ෂකයන්ට කියනවා අනේ කරුණාකරලා අප කැන්සල් කරගන්න එපා. දෙවෙනියා වෙන්න උත්සාහ කරන්න පොඩි ෆයිට් එකක් දීලා. පළවෙනියා සාහතික වෙලා ඉවරයි මේ රටේ. පළවෙනියා සාහතික වෙලා ඉවරයි ඉර හඳසේ විශ්වාසයි මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ වැඩ කරන නායකයා භූමියේ නායකයා රටේ ජනතාවගේ හදවතේ නායකයා ඒ තමයි සජිත් ප්‍රේමදාස. ඒක ස්ථිරයි සාතිකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔනරබල් චරිත හේරත් ප්‍රොෆෙසර් චරිත හේරත් you have 7 minutes.
ගරු සභාපතිතුමනි අද මේ විවාදයට සහභාගී වෙන්න ලැබීම ගැන මම ඉතාම සන්තෝෂයට පත් වෙනවා. විශේෂයෙන්ම අද දවසේ මේ විවාදයට සහභාගී වෙච්ච සමහර රජයේ මැති ඇමතිවරු කරපු සමහර ප්‍රකාශ දැක්කහම කල්පනා වුණේ ඇත්තටම මේ රටේ අර දිගු නින්දකින් පස්සේ සමහරු ඇහැරිලා කතා කරනවා වගේ. දැන් මේක අහගෙන ඉන්නවා නම් අපේ මුදල් අමාත්‍ය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමා එතුමා ඊටාම දීර්ඝ වශයෙන් අද මේක ඇතුලේ කතා කරා. හැබැයි අර බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමති කාලේ එතුමාගේ රාජ්‍ය ඇමතිවරයාත් මගේ මිත්‍රයාම තමයි ශෙහාන් සේමසිංහ මැතිතුමාමයි. දැන් මම මේ දෙන්නටම දොස් කියනවා නෙමෙයි. හැබැයි දැන් තමන් රාජ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ අපිවත් නොඑක් සාකච්ඡාවට ගෙන්නලා ඒ ඇමතිවරයාගේ දහම ඒ ඇමතිවරයාගේ අදහස ඉතාම පැහැදිලිව සතුටෙන් ප්‍රකාශ කරන අය අද ඒක මේ සම්පූර්ණ වැටීමේ පදනම දැම්මේ
ඒ කාලේ මුදල් ඇමතිවරයා කියලා මෙතන කියලා ජනාධිපතිතුමාව සතුටු කරනවා. දැන් මේක මම කියන්නේ දේශපාලන විධික්‍රමයක් විදිහට එච්චර හොඳ එකක් නෙමෙයි. අපි මේ රටේ දේශපාලනයේ සහ ආර්ථිකයේ සම්බන්ධ වෙච්ච ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. මෙවර මේ ලබා දීලා තියෙන විශේෂයෙන්ම මේ 52 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ගරු සභාපතිතුමනි, මේක සම්බන්ධව මීට ඉස්සරත් අපි නීති සම්මත කරලා තිබුණා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත කියලා පනතක් ඒ කාලේ තිබුණා. හැබැයි ඒ පනත එහෙම්මම නිද්‍රාවට ඇරිය හැම ආණ්ඩුවක්ම, අපේ ආණ්ඩුත් ඒ වගේම වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුත්, ඒ 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ කිසිම වැරද්දක් නැහැ. දැන් මේවම තමයි තිබුණේ, මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ තියෙනවම තමයි තිබුණේ. හැබැයි ඒ පනත නොසලකා හැරිය ඔක්කොමලා. ඒ නොසලකා හැරපුවා දැන් ඇවිල්ලා කියනවා මේක මහා පුදුම වැඩක් උනේ, අර කාලේ වැටුණා මේ කාලේ වැටුණා කියලා. මම අහන්න කැමති 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත නොසලකා හැරිය නැති ආණ්ඩුව මොකද්ද 2003 න් පස්සේ? හැම ආණ්ඩුවක් මේක නොසලකා හැරියා, හැම අයවැයක්ම ඒක නොසලකා හැරලා හැදුවේ. ඒකම තමයි මේකට වෙන්නේ. එනිසා හැබැයි අපි කැමති රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධව යම් නීතියක් ගේන එකට. හැබැයි මේක ප්‍රායෝගික වෙන්න ඕන. එක එක ආණ්ඩු එක එක කාලෙට ඇවිල්ලා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත නොසලකා හැරියා 2003 මේ මෙතුමාලගේ ආණ්ඩු කාලේ ගෙනාපු එක. හැබැයි ඒකම තමයි මේකට වෙන්න පුළුවන් කියලා මම කියන්න කැමති. ඊළඟට ආර්ථික පරිවර්තන පනත සම්බන්ධව විශාල විවේචනයක් අපිට තියෙනවා. හැබැයි ඒ විවේචනය දැන් මේ විනාඩි 7 ඇතුලේ කරන්න බෑ සභාපතිතුමනි. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රාජ්‍ය මූල්‍ය සමාවෙන්න ආර්ථික පරිවර්තන පනත සම්බන්ධව මේ කරන සංවාදය තුළ අපි තේරුම් ගන්න ඕන එකක් තමයි මේ රට ජනමතය සම්බන්ධව විශාල අභියෝගයකට 2022 ඉඳලා පත් වෙලා තියෙන්නේ. ඒ අනුව දැන් අවුරුදු දෙකක් අපේ රටේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ඉන්නේ. ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ කාලය නිමා වෙන්න නියමිතව තියෙනවා තව ටික කාලෙකින්. ඔහුම ආපහුපත් වුණත් වෙන කෙනෙක්පත් වුණත් කියන එක නෙමෙයි. අපි විශ්වාස කරන්නේ නැහැ කිසිම වෙලාවක වර්තමාන ජනාධිපතිතුමාගේ නැවත පත්වීමක් වෙයි කියලා. එතුමා ඉතිහාසයේ පුරාවත් එතුමා ජනාධිපති වශයෙන් පත්ුනේ නැහැ. මේ මන්ත්‍රීවරු ටික තමයි පත් කරුවේ. ආපහු ජනතාවගෙන් පත් වෙයි කියලා මම හිතන්නේ නැහැ කවදාවත්. හැබැයි එහෙම තියෙද්දී මේ ආර්ථික පරිවර්තන පනත අද මේකට දාන එක සම්බන්ධව දේශපාලන සදාචාරමය ගැටලුවක් තියෙනවා. මේක හුඟක් අය එක එක විහිළු කිව්වා. මම ටේබල් කරන්න කැමති මැතිවරණ කොමිෂන් සභාව 2024/7/25 වෙනි දින, අද දින නිකුත් කරපු මේ විශේෂ මාධ්‍ය ප්‍රකාශයේ 11/2024. මේකේ පැහැදිලිව කියන මේ අද හෙට නෙමෙයි, අද නිවේදනයක් නිකුත් කරලා කියනවා හෙට ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරනවා මේ ජනාධිපතිවරණය සම්බන්ධ ඒ අයගේ බලය මත කියලා. ඒ අනුව පැහැදිලි වෙන්නේ මේක ඇත්තටම නීතියෙන් තර්ක කරන්න පුළුවන්. ඇයි අද අපිට නීතියක් ගේන්න බැයිද කියලා? අද ගේන්න පුළුවන්, නීතියක් ගේන්න පුළුවන්. හැබැයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තහම රටේ ජනමතය ගැන විශාල අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. රටේ ජනමතය ගැන විශාල අභියෝගයක් ඇති වෙච්ච කාලෙක ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් විදිහට පත් වෙලා ඉන්නවා. ඒ ජනාධිපතිවරයාගේ දුර කාලය නිමා වෙන්න නියමිතයි කියලා අද දවසේ දිනේ දාපු ස්ටේට්මන්ට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා මැතිවරණ කොමසාරිස්. ඒ දවසේ ලහි ලහි අපි අනාගතේ හැමදාටම ගැළපෙන ආර්ථික පරිවර්තන පනතක් ගේන්න හදන. ඒ නිසා ගරු සභාපතිතුමනි මේක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම මේක ඇතුලේ මේ ආර්ථික පරිවර්තන පනත සම්බන්ධව අපි කතා කරනකොට මේ රටේ ආර්ථික දිසානතියට මේක ගැට ගැහිලා තියෙනවා. මහා මැතිවරණයක් කියන්නේ ජනතාව ආර්ථික දිසානතිය ගැන තීරණය කරන අවස්ථාවක්. ජනාධිපතිවරණයක් කියන්නේ ආර්ථික දිසානතිය තීරණය කරන අවස්ථාවක්. ඒ ආර්ථික දිසානතිය තීරණය කරන්න මැතිවරණ කොමසාරිස් ඩෙක්ලරේෂන් එක දානවයි කියලා ස්ටේට්මන්ට් එක දෙන දවසේ ආර්ථික දිසානතිය මේ 134 දෙනා තීරණය කරන්න යනවා. ඒකයි මේ වෙන්නේ. මේක ඇතුලේ හොඳ ඒවා තියෙනවා. මේක ඇතුලේ හොඳ ඒවා තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපි රටක ඩීසන් representatives ලා වෙන්න ඕන පාර්ලිමේන්තුව තුළ ජනතාව සම්බන්ධව යම් වගකීමක් එක්ක අපි විශ්වාස කරන්න ඕන. ජනතාවට තමයි මේ රටේ පරමාධිපත්‍ය පිළිබඳ අයිතිය තියෙන්නේ, අපිට නෙමෙයි. අපි ඒකේ රෙප්‍රසන්ටේෂන් එකක් විතරයි කියලා අපි විශ්වාස කරන්න ඕන. ඒ නිසා ජනතාව රට සම්බන්ධව යම් වැඩපිළිවෙලක් අනුමත කරන්න දවස් කීපයක් තියෙද්දි අපි මේක මේ විදිහට මෙතන අනුමත කරන එක වැරදි කියලා මම කියන්නේ. මේකේ හොඳද නරකද කියන එක ගැන කියන්න වෙලාවක් මෙතන නැහැ. නමුත් අපි දන්නවා ගරු සභාපතිතුමනි, අවසාන කාරණේ විදිහට මට කියන්න ඉඩ දෙන්න, විශේෂයෙන්ම මේකේ තියෙන සමහර අවුරුදු සමහර ඉලක්ක, මෙවා සීනෙන් හදපු ඉලක්ක, ඇත්තටම කිසිම ෆීසිබිලිටි එකක් නැතුව, කිසිම බෑග්ග්‍රවුන්ඩ් ඩේටා එකක් නැතුව සමහර ඉලක්ක හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ මේ ආර්ථික පරිවර්තන පනත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු සමහර නිර්දේශ දෙස බලද්දි මේකෙන් වගන්ති 25ක්ම මූලික නීතියට පටහැනි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ඒගොල්ලන්ගේ ඩිටර්මිනේෂන් එකේ ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක සම්බන්ධව මේ වාගේ මූල්‍යමය රෙගුලාසි සම්බන්ධ මෙවැනි පනතක් ඉදිරිපත් කිරීමේදී රටේ ජනතාව ගැන අපිට විශ්වාසයක් තියෙන්න ඕන. අපි විශ්වාස කරනවාද මේ රටේ ජනතාවට කිසිම අයිතියක් නැහැ, මේ රටේ මූල්‍ය නීතිය ගැන ඊළඟ ඡන්දෙදි තීරණයක් ගන්න කිසිම අයිතියක් නැහැ කියලා අපි හිතනවාද? අපි හිතනවාද ඊළඟ ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල වෙන කිසි කෙනෙකුට ගේන්න බෑ, මේ රටේ ජනතාවට ඒක ගැන තීරණයක් ගන්න අයිතියක් අපි දෙන්නේ නැහැ කියලා අපි හිතනවාද? මම කියන්නේ මේක අද මේ සම්මත කිරීම ඇතුලේ පෙන්නුම් කරන්න යන්නේ ඒකයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ඇතුලේ හොඳ එකක් නෙමෙයි බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පෙ නිමා කරනවා.
Thank you. Honorable Dr. Upul Galapathy, you have 7 minutes.
ගරු සභාපතිතුමනි, අද දවසේ ආර්ථික පරිවර්තන පනත, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සාකච්ඡාවට බඳුන් වෙන දවස. අපි දන්නවා, මම හිතන්නේ ඒකේ හොඳ නරක දෙකම මේකේ තියෙනවා. හැබැයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත නම් මේ රටට වැදගත් වෙන පනතක්. නමුත් ආර්ථික පරිවර්තන පනත මේ හදිසියේ ආණ්ඩුවක් වෙනස් වෙන්න තියෙන වෙලාවක ජනාධිපතිවරණයක් කටවට තියාගෙන මේ ගේන හදිසිය මොකක්ද කියලා තමයි අපි දැනගන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ රටේ ආදායම් උත්පාදනය වැඩි කරන්න ඕනේ. ඒ ගැන කතා දෙකක් නැහැ. හැබැයි මේ ආදායම් උත්පාදනය වැඩි කරනකොට ගජබිතුරු බදු සහන ලබා දීම තුලින් අපේ රටේ බදු ආදායම් විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයෙන් බොල් ණය අය කරගත හැකි බොල් ණය තියෙනවා. ඒ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ලබා දීපු මේව අපි අය කරගත යුතුයි. ඒ වගේම ණය කළමනාකරණය පිළිබඳව අපි පැහැදිලි ප්‍රතිපත්තියකට ආ යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි අපි ඒ සියල්ල කරන ගමන් ආර්ථිකය ප්‍රසාරණය කිරීමත් කළ යුතුයි. නැති නිසා තමයි අද වෙනකොට සුළු හා මධ්‍ය පරිපාලන ව්‍යාපාරික විශාල ප්‍රමාණයක් අද තමන්ගේ කර්මාන්ත ව්‍යාපාර නවත්වන තැනට පත් වෙලා තියෙන්නේ. ඒ හරහා තමයි මම කර්මාන්ත අමාත්‍යතුමා මෙතන ඉන්න අපේ රමේෂ් පතරණ මහත්මයා, එතුමා දන්නවා විශාල ප්‍රමාණයක් රැකියා අහිමිවීම තියෙනවා. ඒ වගේම මෙරටේ ආදායම ඒ හරහා උත්පාදනයෙන් එන ආදායම් නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ අර බොල් ණය ටික අය කරගත්තනම් සුරාබදු දෙපාර්තමේන්තුවේ තියෙන ඒ බදු සහන දීපුවා ලබා ගත්තනම් අපිට වෘත්තීය වේදීන්ට ඔය උපයන විට බද්ද අයින් කරන්න තිබුණා. හැබැයි උපයන විට බද්ද විශාල ප්‍රමාණයකින් දැමීම නිසාම වෘත්තීය වේදීන් අද වෙනකොටත් රට යන ප්‍රමාණය අඩු වෙලා නැහැ. ඒ නිසා තමයි අද සෞඛ්‍ය අමාත්‍යතුමා විදිහට රමේෂ් අමාත්‍යතුමා දන්නවා මේ රටේ සමහර රෝහල් වාහන තත්ත්වයකට, ඒ වගේම විශේෂඥ ඉන්න යුනිට්ස් වාහන තත්ත්වයට අද පත් වෙලා තියෙන්නේ. නිසා හම්බන්තොට ගත්තොත් කායික රෝග විශේෂඥෝ 4 දිනක් ඉන්න ඕන තැන අදට ඉන්නේ පුහුණුව සම්පූර්ණ කරපු විශේෂඥෝ එක්කෙනයි. ඒ වගේම ඇනස්තටිස්ලා 3-4 දිනක් ඉන්න ඕන තැන අද පුහුණුව සම්පූර්ණ කරපු අය කෙනෙක්වත් නැහැ. මේ වගේ තත්ත්වයකට උදා වෙලා තියෙන්නේ අපේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ දුර්වලතාව නිසා. ඒ වගේම අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපු දවස් ඉඳලා
වැල් පාලමක් ගැන කියනවා ටයිටැනික් නැව කියලා කියනවා මේ දවස්වල. එතුමාට අමතක කරලා තියෙනවා ටයිටැනික් නැව ගිලිලා දැන් මහපතුලේ තියෙන්නේ මේ මේ මූදු පතුලේ තියෙන්නේ. සා එතුමාගේ ටයිටැනික් නැව ওই මූදු පතුලට යන දවස වැඩි ආතක නෙවෙයි. වැල් පාලම කඩම් වැටෙන දවස වැඩි ආතක නෙවෙයි. ඒ නිසා එතුමාගේ කාලය තුල නැති වුණේ පෝලිං විතරයි. ඇයි පෝලිං නැති වුණේ? පෝලිං නැති වුණේ ගරු රමේෂ් අමතරණ මෙතුමනි මේ රටේ මිනිස්සුන්ට පර්චේසින් පවර් එක අඩු වුණා. මේ මිලදී ගන්න බඩු තිබුණාට සල්ලි නැහැ. උද්දමනේ වැඩි වෙලා. තමන්ගේ ආදායම අඩු වෙලා. ඒ වගේම මේ හේතු නිසා තමයි ලයිට් බිල ගෙවා ගන්න බැරි වෙලා මිලියන 11 මිලියන 1.1ක ලයිට් කපලා. රෙඩ් නෝටිස් ගරු සභාපතිතුමනි මිලියන 3-4කට දැන් අදටත් තියෙනවා ගෙවල් වල රෙඩ් නෝටිස් එක ඇවිල්ලා ලයිට් කපනවා වතුර කපනවා කියලා. ඒ නිසා දුප්පතුන්ගේ ප්‍රමාණය 60%කින් වැඩි වෙලා ආදායම් උත්පාදනය නැති වෙලා මේ නිසා පෝලිං යුගය පෝලිම නැති උනායි කියලා මිනිසුන්ට මේ අර මේ බඩු තිබුණාට ගන්න විදියක් නැහැ. අද වේල දෙවේල කන්න නැතුව ළමයි සමහර මාසවල ඉස්කෝලේ යන්නේ සතියේ දවස් 2යි 3යි. යන්න විදියක් නැහැ. කන්න නැහැ. ඒ නිසා මේ එතුමගේ කොළඹ 7 ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ රටේ ගමේ මහ පොළොවට ගිහිල්ලා බලනකොට මහ පොළොවේ යථාර්ථය තමයි යෝක. ඕක නිසා තමයි එතුමගේ ආණ්ඩුවට පොදු ජන පෙරමුණ පක්ෂයට විරෝධතාවය ගොඩනගන්නේ. ඒක නිසා තමයි සමගි ජන සන්ධානයේ අද වෙනකොට මහ පොළොවේ බලය අල්ලන පක්ෂය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදිසි වෙලා රටට අඬබෙර ගහලා මද සුභාරංචියක් පෝස්ටරේ ගැහුවා. සභාපතිතුමනි සුභාරංචිය පෝස්ටරේ ගහලා තියෙන්නේ කොළඹවට විතරයි. අඩුම ගානේ කොළඹින් පිට අපේ හම්බන්තොටවත් සුභාරංචිය පෝස්ටරයක් ගහගෙන කට්ටිය නැහැ. ඉතින් කොහොම කිරිපත් කෑවේ මේ කොළඹවට කට්ටිය විතරයි. මොකද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙන් වරප්‍රසාද වරදාන ගන්න අර ගෙදර හිටපු කට්ටිය දැන් අර උපදේශකල වෙලා ඇමති උපදේශකල වෙලා සමහර කට්ටිය අධ්‍යක්ෂක ජනරාල් වෙලා ගෙදර හිටපු අය අපේ ජනවරමෙන් දැන් එතුමාගේ කට්ටිය තමයි දැන් මේ කිරිපත් කන්නේ. හැබැයි එතුමාට කිරිපත් කාපු අයට දැන් කිරිපත් කාපු එක දිරවන්නේ නැතිව තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ එතුමාගේ සුභාරංචියේ නැකත වරද්දක් තමයි වෙලා තියෙන්නේ. ඒ නැකත වරද නිසාම සුභාරංචියේ නැකත වරද නිසාම ආණ්ඩුව ගහන ගැටේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගහන ගැටේ දැන් කෙලවිගෙන යන්නේ. ඈ ගැටේ කෙලවිගෙන යන්නේ. ඒක නිසා තමයි මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා එතුමා මේ රටේ ජනාධිපතිවරණය කල් දාන්න දෙපාරක් උත්සාහ කරා. කවුද ලේන ගෙනාවා, ඊට පස්සේ අනිත් පැත්තේ ලක්ෂිරි ගෙනාවා, ලක්ෂිරි ලේනට දඩ ගහලා ගෙදර යන්න කිව්වා. අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ ජනාධිපතිවරණයේ අවුරුදු 5 කියලා දැන් 5 වතාවක් කියලා දෙනවා. දැන් ඕකත් හරියන්නේ නැහැ. රනිල් මහත්තයර 22ක් ගේනවා. මේක කොහොම හරි මේක රසේ දැනෙලා දෙන්න රනිල් මහත්තයට. මේ හැබැයි තනි වාසලෙන් ඇවිල්ලා අපේ පොහොට්ටු 134 ඡන්දේ දීලා එතුමාට දැන් රසේ අල්ලලා දීලා තියෙන්නේ. අද රසේ අල්ලලා දීපු නිසාම 22ක් ගේනවා. මේක බලන්න කල් දාගන්න කොහොම හරි. හැබැයි ඒක මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතියේ ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ආධිපත්‍යයට ගරු කරමින් තුමල්ලා පැහැදිලි තීන්දුව ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරනවා. ඒක නිසා මේ ජනවරමට එරෙහි ආණ්ඩුව විකෘති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව දැන් බලන්න ගරු සභාපතිතුමනි දැන් පොහොට්ටුවට වෙලා තියෙන වැඩේ. දැන් රනිල් මහත්තයත් එක්ක ඉන්නවා 140ක විතර ප්‍රමාණයක් වරප්‍රසාද වරදාන ගන්න කට්ටිය. ඔතන හොඳ ඇමතිවරුත් ඉන්නවා, වැඩ කරන්න පුළුවන් ඇමතිවරුත් ඉන්නවා. හැබැයි වැඩිපුර ඉන්නේ වරප්‍රසාද වරදාන හරහා ඒ රනිල් මහත්තයාට 134 හදාල් දීපු බැසිල් රාජපක්ෂ මහත්තයා විසින්. මන් දන්නේ මොනවද දීලාද කියලා, මුදල් දීලාද නැද්ද. හැබැයි බැසිල් මහත්තයා තමයි මේ රටේ වරප්‍රසාද වරදාන හරහා රනිල් මහත්තයාට 134 හේතු කරේ. දැන් අද වෙනකොට බැසිල් මහත්තයාට අඩුම ගානේ තමන්ට 15ක් එකතු කරන් දැස්වීමක් කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. හැබැයි ඔක්කොම ටික ඉන්නේ කොහෙද? රනිල් මහත්තයාගේ වේදිකාවේ. මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇතුම් එමෙතුමා ඇතුළු සියලුම කෙනා ප්‍රසන්න රණතුංග මෙතුමාලා මේ කට්ටිය ඔක්කොම ඉන්නේ රලිල් මහත්තයාගේ වේදිකාවේ. අද මහින්ද මහත්තයා අපේ බැසිල් මහත්තයාට එකතු කරගන්න බැරිලා තියෙන 15ක්. හැබැයි මේක මේ මේ தත්ත්වය පුරුදු කරේ ගරු සභාපතිතුමනි බැසිල් මහත්තයා. බැසිල් මහත්තයා පුරුදු කරපුදී
තමයි
පිටිපස්සෙන් ඇවිල්ලා
වේලාව අවසන්.
මේ මට විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි මේ පිටිපස්සෙන් ඇවිල්ලා දැන් ඒක එතුමටම පාරාවලල්ලක් වෙලා. දැන් එතුමට අර වරප්‍රසාද වරදාන දීලා මේ කට්ටිය පුරුදු කරපු එක දැන් ඒ හරහාම රනිල් මහත්තයා තමන්ගේ ගාවට ගන්නත් ඒ ඒකම කරන්න පටන් අරගන. ඒක නිසා අපි කියනවා මේ ආණ්ඩුවට මේ විකෘති ආණ්ඩුවට විකෘති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවට වැඩි කාලයක් නැහැ. තව පෝය දෙකයි. ඒ කියන්නේ මාස දෙකකින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ පොදු ජනගේ හදවත දන්න මේ රටේ යට බිම්විස්තරය ගැන අවබෝධයක් තියෙන නායකයෙක් අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා සමග ජන සන්ධානය හරහා
මේ රටේ
ජනාධිපතිවරයා වෙන එක නවත්තන්න බෑ. ඒ සඳහා මං හිතන්නේ අදටත් ඔය ඉන්න කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරු ආණ්ඩුවේ ඉන්න අපේ හොරු නොවන පිරිසට අපි ආරාධනා කරනවා අපිත් සමග අත්වල් බැඳගන්න මේ ජයග්‍රහණයේ වෙනුවෙන් කැප වෙන්න අපිත් එක්ක එක්කාසු වෙන්න කියලා ආරාධනාව කරන ගමන් මගේ වචන සොපරණිවා කරන බොහොමත්ම ස්තුතියි.